ක්‍රියාවන්ගේ පරිණාමවාදී ගැන අපිට ඉතර හොයවිය යුතු දෙයක් නොවුණත් මේ සැකයක් තියෙනවා නම් මේ සැකේ අයින් කරන තුරු දහම් මාර්ගයට යන්න බෑ. දැන් සැකේ දුරු කර ගැනීමට මේ පිළිබඳ යමක් තේරුම් ගන්න ඕනේ අපිට. ඒ තහවුරු වෙලා තියෙන මේ තහවුරුනේ මොන හේතු උඩද? දිනේ දැනගන්න ඕනේ. බුදුදහමට අනුව මේ සැකේ දුරු වෙනකන් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අවනත යොමු වෙන්න බෑ. ඒක තේරුම් අරගෙන ඉන්න වෙනවා. යමක් වැරදි නම් ඒ වැරද්දට හේතුව පෙන්වන්න පුළුවන් වෙනවා. යමක් හරි නම් ඒ හරි වාට හේතුව පෙන්වන්නත් පුළුවන් වෙනවා. ඒකයි ධර්ම තේරුම් ගන්න ක්‍රමය. ඒ විද්‍යාඥයෝ හරියට දැනට මේ ඉන්න පිළි දාවින්ගේ පරිණාමවාදයේ මුල් බැහැ ගන්න හේතුව ඒක සෛලී ජීවයේ මොහොත ඇසුරු කරගෙන හටගත්තා. ඒ මතේ එහෙමයි යන්නේ. එතන පටන්ගෙන ක්‍රමේ මුහුදු ජීවීන්ගෙන් ගොඩනැගිච්ච ලෝකයක් තුල සමත් වෙමින් සකස් වෙලා හිටන් ගොඩමිම දෙකේ වාසය කරන්න පුළුවන් සත්තු සලකත්. ඔය ගිම්බෝ වගේ සත්ව කොට. ඊට පස්සේ ඒකෙන් කොටසක්. ඒ හතුන්ගේ තියෙන අවශ්‍යතාවය මුල් කරගෙන පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඉගිල්ලේ හතු ඒ ප්‍රදේශවලට අනුව දැම හොයාගන්න ඉගිල්ල දැල්ලා පැල්ල යන්න පුළුවන් ඉලක් ක්‍රමෙන් දඟලලා උන් රතු වෙන ක්‍රමයක් ආවා. උන් පක්ෂීන් වුණා. කොරසක් අර බලගාගෙන ගිහිලා හොයන්න පුළුවන් ඒ උන් ඒ જાති හත්තු වුණා. ඔය ප්‍රවේත තමයි මේ සත්‍ය ප්‍රව විගාසනයක් ආවයි කියලා ඒගොල්ලෝ මතයක් වෙන්නා. වෙන්නන්න මේ සාක්ෂි මොනවාද? පොසිල. පොසිල පරිවේශණයෙන් තමයි ආදිම සත්‍යය. සුන්දර ජීවීන් බව ඔප්පු කරන්නේ. ආදී හිටියා නම් මේ දැන් ඉන්න සත්තු උන්ගේ ඇටකටුත් මේ පොසිලෝල තියෙන්න ඕනේ. ඊට පැරණි ආදි සත්තුන්ගේ පොසිලෝල තියෙනවා. ඇයි මේවා නැත්තේ කියන එක තමයි තර්කය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දවදිව තලයේ තියෙන සියලුම ගස්වැල් අඟල් හතරක කෑලි වලට කැපුවොත් මේ මගේ පියා වෙනුවෙන් මේ යාගේ පියා වෙනුවෙන් මේ ඔහුගේ පියා වෙනුවෙන් මේ ඔහුගේ පියා වෙනුවෙන් කියලා කෑල්ලෙන් කෑල්ල අයින් කළොත් අර දවදිව තලයේ තියෙන සියලුම කෑලි ටික අයින් කරලා බලනවා සිය පරිවර්ත තව එහාට විනාක් එහාට නැහැ. මේ සතර ගමන මේ කල්පේ මුල ඒ තරම් අලාදිවා. සිය පරිවර්ත ඉතර අලාදිද යනවා කිය. දැන් විද්‍යාඥයන්ගේ නවීන පරීක්ෂණ අනුව වසර කෝටි 600කට පැරණි අර පොසිල. පොසිලෝල්ට ගියා පොසිලෝල්ට එහා පොසිල පරීක්ෂා කරනකොට ඒක නිගමනය කරනවා. ලෝකයේ වැඩිම වයස තියෙන්නේ කෝටි 600යි. ඊට වඩා පැරණි ලෝකයක් හම් වෙලා නැහැ කිය. පරිවේශෙන්න භාජනය කරලා තියෙන්නේ අරගත්ත පොසිල. ඒවට ගිය ආල්ක කාබන් පරීක්ෂණ ආදී පරීක්ෂණ හදාගෙන ඒක මොළේ මැනලා ඒකෙන් තමයි නිගමනය කරලා තියෙන්නේ. කෝටි 600කට පැරණි ලෝකයක් ගැන ඒගොල්ලෝ කියන්නේ. හැබැයි අවුරුදු කෝටි 600 කියනකොටම අර කැලි වෙන කරන අකරේක කැලි වෙන කරන්න ඉතින් පියපාරපුරේ මොළේ ඉවරයි. හලවෙනිය පැරණි ගියහම කොහොමද කියන්නේ? ලෝකේ වාස කෝටි 600 නේ. ඒකිනු කාලයක් ගියාට පස්සේ නම් මං සත්‍ය හට ගන්න පටන් ගත්තා. එතකොට දැන් මේකේ ඉදිරිය පොළොව හැල්ලෙ විදිහක් නෑ. ලෝකේ ආරම්භය කියලා මොහොත කියලා ඒගොල්ලෝ නිගමනය කරනවා. එයාලා මොහොත තලයක් හට ගත්ත කොහොම හරි. ඒකේ තමයි පොසිලෝල පළවෙනි ජීවීන් හට ගත්ත බවට ඔප්පු කරන් තියෙන පොසිල කියලා කියනවා. මේ දෙමෙ තමයි විද්‍යාව දැන්න හොයාගෙන තියෙන පරීක්ෂණ වල ගත්ත දත්තයන් මතක වෙලා තියෙන ඔය ක්‍රමය. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඉතින් බැලුවොත් එහෙම. ওই තරම් ගා කෑම කාලයක් ඊට පස්සේ 10000කට ඈත කාලයක් බැලුවා තවත් එහාටයි. දැන් මේක ඉතින් අපි කොහොමද ඔප්පු කරන්නේ? හේතුවක් හිතුවම ඔප්පු කරන්න බැහැ නේද? බුදුවර කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරු කියන එක අපි පිළිගන්නේ කිව්වට ඒක ධර්මයේ ධර්මානුකූල නැහැ. ඒක න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ පිළිගන්න. හිතියෙන් හරි වෙන්නා දෙන්නා මේක න්‍යාය ධර්මය මොකක්ද කියලා. එහෙම පොතිලවල මොහොදු ජීවි හට ගන්නත් අනිත් ජීවි හර නොගන්නත් හේතුවක් තියෙනවා. හැබැයි ඒක අද විද්‍යාව තව හොයාගෙන නැහැ. ඒ ක්‍රම කතාව මොකක්ද කියලා. මේ ලෝකෙට තියෙනවා මහද්වීප 6ක්. මහද්වීප 6ක් තියෙනවා. 6න් එකක් හැමිලිය මොහොතට ගිලා ගෑ. කෝටි 100කට විතර සැරයක්. ගිලාබැස්ස 7ක්. නැවත මතු වෙනවා. ගියාගේ මහද්වීපයක් නැවත මතු වෙනවා. කෝටි 600 පැරණි මහද්වීපයේ ආ ගැට යනවා. ඔය යට යනකොට එකක් උඩට එනකොට ඇතිනවා විශාල ජල ගැල්මක්. විශාල ජල කම්පනයක්. භූමි කම්පනයක් ජල කම්පනයක් විශාල විනාශයක්. මෙන්න මේ මහා විනාශයේදී ඇති වෙන ජල කඳන් ඉන්නේ මුහුදේ භාගයකට වැඩි ජල කඳන්. ගොඩබිමට ගහගෙන යනවා අර කම්පනයත් එක්කලා එන වායු හැලිත් එක්කලා. ඒ වෙලාවේ හටවල් ඔක්කොම හෝදාපාලුවට අහු වෙනවා. විශාල හෝදාපාලුව කියලා විශාල ජන සංඛ්‍යාතියක් විනාශ වෙනවා. මේ අවුරුදු කෝටි 100කට හැරයක් විතර වෙන එකක්. හටක් යට යන ඇතිවෙන්නා වූ අවපීඩනයයි. හටක් උඩට එනකොට ඇතිවෙන්නා වූ උත්තේජන උත්පීඩනයයි. මේ දෙක මුල් කරගෙන තමයි මේ විනාශය හටගන්නේ. දැන් අපි පන්නේ තියෙන හටක් යට යන හටක් උඩට එන්නේ හේතුව මොකක්ද? ඒකත් අපි දකින්න ඕනේ. හරි ගැඹුරු දැනක් ඔතන. ලෝකයේ ගොඩබිමක් ඉස්සෙල්ලා හට ගන්නකොට එකින් එක ගොඩබිමේ ගොඩබිම තමයි ඉස්සෙල්ලා හටගන්නේ. එක ගොඩබිමක් හටගෙන කෝටි 600ක් යන තව පැත්තක තව ගුලියක් හට ගන්නවා. තවත් කෝටි 600ක් යන තව ගුලියක් හට ගන්නවා. ඕකම ගිහින් තමයි අර 6 හට ගන්න. ඔයිලාදි මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම හටගත් එක අවුරුදු කෝටි 600ක් පැරණි වෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ඇති වෙන තාපේ ක්‍රමයට පරිණාමයට වාදනය වෙනකොට ඒ වගේම ජලයේ තාපයේ සීත උෂ්ණ දෙකට වාදනය වෙනකොට අර හටගත්ත ගොඩබිම යම්කි ක්‍රම සතාවට නිකන් හටගන්නේ ක්‍රම සතාවට ඒක හටගන්නේ ඒ හට උස්සයින බලයක් තියෙනවා මේ පොළොවේ මුහුද යටින් මේ එක හත මහද්වීපයක්වත් තව එක සම්බන්ධ නැහැ ලෝකෙ නිර්මාණය වෙනකොට හැදින්නේ එකරා ක්‍රම හතාවකට අනුව. ලෝක සත්‍යය ඇතුළු කරන අවිද්‍යාවේ ගති ලක්ෂණ වලට අනුව තමයි මේ ලෝකෙට ඉතෙල්ලාම රූප කලාව ගොඩ නැගෙන්නේ. පරමාණු ගොඩ නැගෙන්නේ. යන සුද්ධාස්තක ගොඩ නැගෙන්නේ. මේ ගොඩ නැගෙන සුද්ධාස්තක හට ගන්නකොට හිතේ ගති ලක්ෂණයට අනුවයි සුද්ධාස්තක ආකාරය ගන්නෙ. මෙන්න මේ ආකාරයට අනුකූලව ලෝකයේ කර්මජ රූප චිත්තජ රූප ගොඩනගනවා. මේක තමයි ලෝක මූලය. ලෝකයේ රූපවහලේ මුල උතන. හරි ගැඹුරු හරි අපේ විද්ධහයි. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියලා. මෙන්න මේ ප්‍රධාන ධාතු පහක දති ලක්ෂණ ඉතලා හිතේ හටගන්න. අවිද්‍යාව නිසා අවිද්‍යාවේ හටගන්න ගති ලක්ෂණ වලදී අවිද්‍යාව නිසා ගන්න තීරණය මොකද සත්‍යය? මේ ලෝකේ හරියට වටනා නීත්‍යයි සපයි ආත්මයි. ඔබ තමයි ලෝක සත්‍යය ගන්න මානසිකත්වය. ඔය මානසිකත්වය නිසා ලෝකයා බලාපොරොත්තු වෙනවා. මේ ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ බඳුම මානසිකත්වයේ භුක්ති විඳින්න ආස්වාදයේ භුක්ති විඳින්න අවශ්‍ය කරන පරිසරය. මෙන්න මේ බලාපොරොත්තුෙන් හටගන්නකොට අවිද්‍යාවේ තීරණය මොකද්ද? ලෝකේ හැරි වටිනවා. මෙන්න මේ වටිනා කියන තීරණය නිසා ලෝකයාට ඕන වෙනවා අනාදි සංසාරයේදී තිබිච්ච මතකයක් මතුවෙලා ඊට අනුකූල එකක් යලි පහළ වුණා නම් කියලා බලාපොරොත්තුව. මෙන්න මේ බලාපොරොත්තුව මුල් කරගෙන යමක් හටගන්නකොට ඒ බලාපොරොත්තුව ගොඩනගලා දෙනා චිත්තජ රූපේ අනුකූලව. අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටියක් ආවනම් ਉਹ බලාපොරොත්තු වෙන්නේ ඒ හම්බ වුණ දේ දැඩි කරලා අල්ලා ගන්න. දැඩිව අල්ලා ගන්න මානසිකත්වයේ අවිද්‍යාවේ නිගමනයක්. මෙන්න මේක නිසා හදන රූප දැඩි දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට පටවි ධාතුවක් ගොඩනගන්න අවශ්‍ය වෙන විදිහට හද ගන්නවා. ධනී භාවන දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට. ඒ වගේම හදගත්තට පස්සේ ඒක ඕපනං හොයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මානසික ස්වභාවයක්. තිද ගතියෙහිවත් තේජෝ ලක්ෂණේ එකෙන් පහළ වෙනවා. ඊළඟට ගොඩනැගිලිේ පරිහරණය කිරීමේදී එහිමි සලවන්න ඕනේ. සැලෙන එකක් වෙන්න ඕනේ. සැලණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඕන අතර හද මුල් කතිය යුක්ත වෙන්න ඕනේ. මෙන්න මේ නිසා ඒකේ හට ගන්නවා බැඳෙන ගති ලක්ෂණය. සැලෙන ගති ලක්ෂණය. වායුමය ගති ලක්ෂණයක් ඒකට අවශ්‍ය වෙනවා. වායුමය ප්‍රදේශයකුත් ඒකට අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය රූප පරිවර්තන වායු රූප හැදෙනවා ඒක. ඕකේ එකින් එකට බැඳෙන්න ඕනේ ආසාව නිසා. තෘෂ්ණාවෙන් අල්ලගත්තා. අවිද්‍යාව යම්තන තෘෂ්ණාව එතන. බැඳෙන ගති ලක්ෂණයක් හට ගන්නවා. මේක නිසා හටගන්නේ ගින්න දැක්කහම. දාහය දැක්කහම. ඕකේ මිදෙන ගති ලක්ෂණයක් තියෙනවා. ඒ තුල මිදගෙන මිදෙන්න බලන ලක්ෂණය. පැවැත්ම තුල මිදගෙන සැනසෙල්ලින් ඉන්න ලක්ෂණය. මේක අලෝභයේ ආදේශයේ අමෝහයේ කියලා ටිකක් හැදෙනවා මානසික ගතිය. ඒක නිදහස් ස්වභාවය. නිදහස් ස්වභාවය කන පුළු ආකාශ ස්වභාවයක් හට ගන්නවා. ඒකට අවශ්‍ය කරන ප්‍රදේශයක්. ඒ ඔක්කොම අත්හැරලා දාලා පැත්තකට වෙනවා නිදහස් වෙනවා. ඒ බඳු ලෝකයෙන් අහක් වෙනවා. ඒතර හට ගන්නවා ආලෝක ලක්ෂණය. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ ආලෝක කියලා. එහෙනම් විඥානය කිව්වේ අන්තිම සුද්ධ කරමු කොටසට ගත්තාම ආලෝකේ සම්බන්ධ කොටස. මේක ලෝකේ ධාතු 6කින් හට ගැනීම ක්‍රමයක් හට ගන්නවා. දැන් මේ ක්‍රමයෙන් හටගත්ත ලෝකයේ තුල ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන ක්‍රම රටාවක් තියෙනවා. එකින් එකට සදායි. ආකර්ෂණ වැඩි. දේහේ මුල් කරගත්තාම දේහේ නිසා ලෝක සත්‍යය අනුන්ගේ දේවල් බාහිර දේවල් අනුන් නැසලා හරි වනසලා හරි අංග ගිනි දීලා හරි ඒ තැනේ ඔවුන් සතු කරගන්න බලනවා. දේහාධික බුද්ධිලයාගේ බලේ ක්‍රියාත්මක කරන බල වැඩි. ඒ නිසා ගිනි බලේ අනි බලයන්ට වඩා ආකර්ෂණීය වැඩි. ලෝභී බුද්ධිලයා මොකද කරන්නේ? දෙන්නේ නැහැ කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවා. ගැටෙන්න ශක්තියක් නැහැ. නමුත් තනි බුද්ධිලයා මොකද කරන්නේ? ගැටෙන එක මරලා හරි ගන්නවා. නැරුවා දෙන්නේ නැහැ කියලා බදාගෙන ඉන්නවා. ඉතිහාසයක් කරගන්න බැරුව. ඒක තද ලක්ෂණේ වැඩි, මෝහයේ වැඩි. මෝහයේ ලක්ෂණ නිසා තද දෙයක් ලෝකේ හදගන්න හේතු වෙනවා. මේවා හටගත්තාම ඒ හේතුවෙන් හටගත්ත රූප කලාපයන්ගේ ස්වභාවය ගන්න ආකර්ෂණයක්. ඒ ගතියට අනුකූලයි. දැන් පොඩි උපමාවක් මෙතන ගන්න ඕනේ තෝරා ගන්න. අපි එක එක මට්ටමේ බල පහක් තියෙන. පුද්ගලිය අරගෙන. ළමයි අරගෙන. එක වයසේ ළමයි කට්ටියක් ගන්නවා. එක එක නම් හයි හතියෙන් වැඩි අඩුයි ඔය වෙනස තියෙන අය. අපි දිනුම් කනවා දීලා කියනවා. කවුරු හරි මේ දිනුම් කනුව අල්ලගත්ත කැටියට පළවෙනි දියාවේ. ඊළඟ හිරව මට්ටමේ යට දෙවෙනි තියාගේ. ඊළඟ මට්ටමේ යට තුන්වෙනි තියාගේ. ඊළඟ මට්ටමේ යට හතරවෙනි තියාගේ. ඒකෙන් එකන ත්‍යාගවල වටිනාකම අඩු. මේ ළමයි කට්ටිය ඔක්කොම යවනවා තමන්ගේ බල පුළුවන් කාර්යකමෙන් දැන් ඉතින් ක්‍රියාත්මක කරලා ත්‍යාගේ ලබා ගන්න. ඔක්කොම නිදහස් කරලා යගුවන අර ළමයි ටික. කවුරු ඉස්සෙල්ලා ගියා? ගියක් වෙලා යනකොට මොකද කරන්නේ? වැඩියෙන්ම බල තියෙන එකා ගිහලා කනුවල් ලගින්. අනික පල්ලු කරලා කියන්නේ පැනලා ගිහලා අනික දෙරපගෙන ගිහිල්ලා පළවෙනියට කණුවාලගෙන ඉන්නේ ශක්තිය වැඩියෙන් ඉන්නේ උන්ට. ඒ කට්ටිය පරාජය කරන්න බැරි හින්දා ඊළඟ බල මට්ටමේ කට්ටිය තමයි ඒ වටේ ඉන්නේ ඊළඟ කට්ටිය. ඊට පස්සේ දුර්ලභ උන් පරාජය කරන්න බැරි හින්දා ඊළඟ මට්ටමේ. ඔහොම ගිහලා අනික කට්ටිය කරන්න බැරි මේක. උඩ ගන්න තෑගක් නැන්නා. ශක්තියක් නැන්නා පොර කාලා බේරෙන්නේ දෙන්නේ තෑගන්නේ. කැතෙල්ලා හේ නිකන් එරිසසලා ඉන්නවා. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් හැදෙන්නේ නැද්ද? අපි දිනුම් කනුව දිලා පරීක්ෂණේ රොහම කළා නම් ඔහොම ක්‍රමයක් හැදෙනවා. මෙන්න මේ වගේ අර ගිනි ගතිය ඇති කරන දාහ ගතිය ඇති කරන බලේ අනිත් සියල්ලංගෙන් බල මෙල කරගෙන ඒකට යන ශක්තිය නිකුත් කරනවා වගේ. මේ නිකුත් කරපු ගිනි රූප නැත්නම් තේජස් රූප ඒ ටික මාධ්‍ය වෙලා හිටිනවා යම් තැනක ලෝක මාධ්‍ය. ඒ හේතුවෙන් ලෝකෙ මැද ගිනි. ලෝක අභ්‍යන්තරයේ අධික ගින්නක් හටගන්න ඒ කොටස් පිළිඳන් හේතුව ඔන්න ඕකයි. ඊට පස්සේ ලෝභීව හිටපු පුද්ගලයා කොටස. ඒ ගිනි මට්ටම ඉක්මවන්න බැරි නිසා එයින් නිකුත් කරපු ශක්තිය අඩංගු වෙලා තියෙන ඊළඟ කොටස. එතනින් ගැලවිලා ගිහින් ඒ වටේ හිටිනවා. ඒක තමයි ලෝකේ වටේ තියෙන ශිලා ගෝලය. ගිනි ගෝලයේ තවා තියෙන ශිලා ගෝලය. මේ ලෝකේ වාද්‍ය ගිනි වටේ තියෙන ශිලා ගෝලය. දැන් මේ ශිලා ගෝලයේ ළඟට මොකද වෙන්නේ? ඒකේ තිබෙනා වූ යම් කිසි කොටසක් තියෙනවා. රුස්නාවෙන් ඇද ගන්න ගතිය. ආපෝ ගතිය. ඒ ගතියට ශිලා ගෝලයේ පහු කරන්නේ මැදට යන්න බැරි නිසා. ඊළඟ වතාව මට හිටනවා ජල ගෝලයේ. අන්න ඒ තියෙන කොටස. ඒ ජල ගෝලයේ මට්ටමේදී එක්තරා කොටසක් ඒකින්. අර කියන ජල ගෝල මට්ටමින් එහාට හිටිනවා ආයිහරයා පංචකාම ආස්වාදයේ බැඳුණු ඊළඟ කොටස. අරවා ගැටෙන කොටස ඊළඟ ඇලෙන කොටස. අනේ ඇලෙන කොටසයි ඉතින් ද්‍රව කොටසේ ඊළඟ මට්ටමක් තියෙනවා. ඇලීමට පළවෙනි දැන තියලා ඒ තුලදී ඇලීම තුල ගැටෙන කොටස. පංචකාම ආස්වාදයේ කොටස. අනේ ඒ කොටස ඒකේ පාවින ඊළඟ ද්‍රව්‍ය ප්‍රසාරය පෘථිවි පිටස්තර කොටස. එනවා මහා දීප කොටස. අන්නේ තුල තමයි ඔය ක්‍රමයට තමයි ලෝකයේ තුල ලෝක විහය හටගන්නේ. ලෝක නිර්වාණය හටගන්නේ ඔහොම. මෙන්න මේ හටගන්න කොටසේදී අර උඩ තියෙන අවුවට වැස්සට සීතල පින්න සීතලට උෂ්ණයට ක්‍රියාත්මක වෙලා අර හටගත්ත ලෝකය හරියට ඉතලා මේ වතුරේ පාවිලා හිටින්නේ. හුලං ගහපු වැලුමයක් වතුරේ දැම්මම තියෙන යම් ආකාරයක ඔන්න ඔය ආකාරය. ඔකයි රටාව. ඒතර මේ හටක් උස්සගෙන ඉන්නේ ඔන්න ඔය කියන බැලුමේ ඇතුළේ හුලං කෙරෙව්වා වගේ. හට මැද තියෙනවා ගෑස් කොටසක්. ඒ ගෑස් කොටසෙන් තමයි ඒ හට උස්සයි. අර මොකද උඩට මතු කරගෙන ඉන්නේ. ඒකේ හටගන්නේ ඉස්තර වතේ. ගැඹුරුම කොටසක් යට වෙනම තියෙනවා. ගෑස් කොටසක්. මහත් දීපයක. මෙන්න මේ කොටස අර ක්‍රමක්‍රමයෙන් ඇතිවෙනා වූ අර ගණීබවන පස තුනී වෙලා යනකොට දිරදිර යනකොට ගණීබවණින් අර ගල් ගතිය තියෙන මහදීප් පිටිවෙනා වූ ගල් ගතිය තුනී වෙලා යනකොට ඒකෙන් වැහිලා තිබිච්ච ඉස්තරේ තුනී වෙන තුනී වෙන්නේ අර අප්‍රමාණ වරහින් පොරවෙන් තෙරපගෙන හිටපු අර ඇතුලේ තියෙන පීඩනේ අර හට පලාගෙන මිතර තුනී ගල පලාගෙන එකපාර එළියට එනවා. එළියට ආපු ගමන් ඒ හට උස්සයි ඉන්න බෑ බක් ගාලේ යට යනවා. මෙන්න හිතෙන් හිටි. මේ හටක් යට යනකොට අනිත් හටවල් ලොකෝ හෝදා පාළුවට ලක් වෙලා අර අවපාතය ඇති විච්ච දැනෙත වටින් තිබිච්ච සොන්බර ද්‍රව්‍ය වස්තු ඔක්කොම ගහගෙන ඇවිල්ලා 60කම ගානක මහ තට්ටුවක් හැදෙනවා කාලයක් යනකොට. අර මහ විනාශ වෙලා. ඊට පස්සේ ඒ තට්ටුව එතන සොන්බර වශයෙන් තැන්පත් වෙනවා. තැන්පත් වෙලා එන වීරණී ඔන්න ඔය ටික ආයතනයක් ගලක් බවට පත් වෙනවා අර හොළු බළු යට කරගෙන. ඒ ඉඳි ගුණ කන්දල් ඔක්කොම යට කරගෙන. ඊට පස්සේ ඒවා දිරලා ඒවැය ගෑස් කරස ආයතනයක් අර ඉස්තරෙන් ඇතුලේ පිරෙනවා. ඔය ගෑස් එක වැඩි වෙන වැඩි වෙන මොකද යන්නේ හට උඩට උස්සන් ළඟලනවා අර ගෑස් ශක්තිය වැඩි වෙනකොට. උඩට ආයි තෙරපනවා. අර උඩින් වැහිච්ච ඉස්තරේ කල් ගණීබානේලා තියෙන නිසා ඒක උඩට ළඟලනකොට තව හතක් ඔය වගේ වෙලාවක අර වගේම විනාශ වෙලා යට යනවා. අන්නේ යට යනකොට ඇතින කැළඹීමේදී හරි උඩට එන්නේ ළඟලව හත බුස් ගාලා උඩට ගහගෙන ඇදින වතුරේ ආයි පාවිලා හරි තුනෙන් දෙකක් විතර වතුරේ යට තුනෙන් එකක් වතුර උඩට ඔය විදිහට හතක් උඩ විසේනා මහදිවේ යට ගියේ හරි ඒතකොට ඒක උඩට එනකොට යට ගිය මහදි අලුතෙන් යට ගිය මහද්වීපේට ආයි හැරයක් අවුරුදු කෝටි 100 කට පස්සේ විනාශයක් වෙලා යන සොන්බර ඔක්කොම ගිහලා ඒකේ ඉස්සරයක් හැදෙනවා. මෙන්න මේක ඊළඟට දෙවිලා ගිහිලා ඉතින් අර විදිහ ඉස්තර වෙලා ඇතුලේ ගෑස් පිරෙනකොට ඒක උඩට එන්න හදනකොට අර කෝටි 100ක් යනකොට තව හතක් දිරලා ඒක පුපුරලා යට යනකොට අර හත මතුවේ. ඔන්න ඔය ක්‍රමයට අවුරුදු කෝටි 100න් 100ට එක මහද්වීපයක් යට යනවා එකක් උඩට එනවා. ඔන්නම ක්‍රම හතාවක් ලෝකේ ආදීයේ පටන් අනාදීයේ හට ගන්නවා. ওই චක්‍රයේ ක්‍රියාත්මක වෙවි ලෝකෙ හිඳ වෙවි කියනවා. දැන් මේ වෙලාවේදී යම් කිසි රටක් යට යනකොට ඒ රටේ හිටව සියලුම මිනිස්සු අර මහා විනාශයට අහු වෙලා යට ගිහිල්ලා අර සොන්බරෝට අහු වෙලා යටට ගියාට පස්සේ ගස්කොලන් ගව්‍ය වස්තු ඔක්කොම අර ඉස්සරහට යට වෙලා ඕකේ තැම්බිලා පිච්චිලා කොටසක් ගෑස් වෙන කොටසක් ගල් අඳුර බවට පත් වෙනවා. අන්නේ ගල්ලඟුරු තමයි අද සටක් හරලා ගල්ලඟුරු ගන්න ආකාරය කියලා ගන්න. ඔන්න එදා හිටව මිනිස්සු කොහෙද ඉන්නේ කියලා දැක්කහම දැන් හොයාගන්න බැහැ. එහෙනම් ගල්ලඟුරු පරීක්ෂා කරලා නැහැ මිනිහට අද ගල්ලඟුරු විතර හොයාගන්න. අනාදි හිටව මිනිස්සුන්ගේ අඟුරු හොයන්න ඕනේ. කොයිද හිටියේ? ඇටකට හොයන්න ඕන නම් හොයන්න ඕනේ ගල්ලඟුරු වල. දැන් හත යට ගියාට පස්සේ මොකද වෙන්නේ? හතේ තිබිච්ච කඳුමුදුන යට ගියාට පස්සේ දූපත වෙනවා. මුහුද දූපත් වෙනවා. උඩ තාවට පස්සේ ඒක තමයි කඳුමුදු. නෑ එවරස් දූපත හත උඩ තාවට පස්සේ එවරස් කඳුමුදුන වෙනවා. මුහුද යට දූපත වෙලා තියෙන එක. මුහුදු ජීවීන්ගෙන් බිලිගත් වාදිය ගිහිලා ඕකේ තමයි බිල්ලු වාසස්ථානය කරගන්නේ. අලත් එවරස් කඳුමුදුන කපලා බලුවාම හාරක් කරගෙන තියෙනවා බිලිකට. මුහුදු බිලිකට තියෙනවා ගිය විදිහ දන්නේ නෑ. ආවිදිය හොයන්නත් හිත වුණේ ඔය ක්‍රමයේ. දැන් මේ රටක් උඩට එනකොට උඩට ආපු රටේ දැන් මොහොතේ මිනිස්සුන් ජීවත් වෙන සත්තුද මොහොත සත්තු. අන මොහොත සත්තු. දැන් උඩට ආවට පස්සේ හට ගන්න අර මේ බෙලිකටු ආදීන් හටගත්තු. අර පොතිල හට ගැනීමට හේතු වෙච්ච අර ගොනුගල් මිශ්‍ර. නේද අර බෙලිකටු දිරලා ඒකෙන් හටගත්තා වූ ගල් මිශ්‍රණයකින්. ඕක උඩට ඇදී හයි වෙනකොට ඕකේ මොහොතේ හිටපු සතුන් ගෙටි වෙන්න ආපු පුංචි සතුන්ගේ පවා මොහොත සතුන්ගේ පුංචි ශරීරය තමයි අරවට කොටු කොටු වෙන්නේ. ඔන්නවා තමයි පොසිල කියන්නේ. ඉතින් ඔය පොසිල ගිහිල්ලා අවුරුදු 600ක් අවුරුදු කෝටි 600ක් යනකොට සරණිම මහදීපේ පොසිල හම්බ වෙනවා. ඔය පොසිල පරික්ෂා කළා කියනවා ලෝකේ අවුරුදු 600යි සරණි කියලා. ඒ ලෝකේ සරණි වෙන්නේ මහදීපේ යටගින් උඩට අපේ කරන්නේ. දැන් ලෝකේ සරණි කොහොමද කොයි විද්‍යාව උපකරන්නේ? ඉතින් ඕක පරික්ෂා කරන මොකද වෙන්නේ? ඕකේ තියෙන මොහොදු දීවිගේ යටකට අර පොසිල ඇසේ දීවිලා හොයාගන්නේ. ලෝකයේ පළවෙනි ජීවියා මුහුදේ හැටගත්තේ මෙන්න ඌ පොසිලෝල ඉන්නවා කියන ඕක පෙන්නලා ඉතින් ලෝකේ ආරම්භය පෙන්න අදහස. දැන් බුදුරණන් හතේ පෙන්නපේක පෙන්නද කොහෙන්ද පෙන්නන්නේ? හැබැයි දැන් බුදුරණන් හතේ පෙන්නපේකේ අන්න උගේ තාත්තා මෙහෙමයි උගේ තාත්තා මෙහෙමයි කියලා බලගෙන ගියහර අන්න උගේ තාත්තා ලෝකේ මහදීවි යට යන කාලේ ඒකට එක යට ගිහිල්ලා අන්න උගේ ඒවා ගල් අඟුරු වෙලා තියෙනවා. ඕක දකින්න ඕනේ. ඒකට තාත්තා දැන් වෙලියක යට යන ඉසල් දෙවිච්ච ආයිසරයක් කෝරි සිය ගානක යහනකම් බැලිහි තාත්තා. පරබුද ඒක බලාගෙන ගියාම අනික් හරියට ගියේදී ඒගගේ අනිකයි ඉන්නවා. මොකද යට ගියේ සතා ගොඩතාවට පස්සේ ආයිසරයක් මිනිස්සු කාලයක් විනාශ වෙලා ගිහිලා ගල් වැදිය යුගයක් හැදිලා ධමක්‍රමී ක්‍රමිකාතින් එකයි දිනු වෙලා මොහොඳු යාත්‍රා හදාගෙන ආයි තරු කෝටි ගන්න කරත් අර අනික් සතා ආක්‍රමණය කරනවා. සතු සත් ගියේ අලුත් පිටස කොයිද? මේ ජීවත් වෙලා හිටපු සතා කිතු විතුරු විදිහකින් ආපු අය තමයි අලුත් ගිහින් ඒකේ පදිච්චු. සතා කියတဲ့ අනෝ හිටපු කට්ටියද අපි ආදි පරම ඒ රටේ ඉඳලා යට ගියේ. එනවා මේක බලාගෙන ඉහාර බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෑලියකින් එක අයින් කරපුවා සාපිය පරපුර ඉවර කරන්න බැරි ඕක. ලෝකේ කාබන් පරීක්ෂණේ හොයලා පොසිල පරීක්ෂා කරලා පිය පරපුරේ කියලා හොයන්න බැරි ඔන්න ඔය හේතුව. එහේ ලෝක විද්‍යාඥයෝ දත්තයන් දැක නැති නිසා එයින් හර හොයන්න ක්‍රමයක් නැති ආ ලෝකේ අවුරුදු කෝටි 600ක් පරිණි පොසිල ඔළු ඉස්සෙල්ලා හත්තු හිටියා ඒ තමයි ඉස්සෙල්ලා හදගත්තු සත්තු කිය. මෙහෙම කියන කතාවක් තියෙනවා. මේ ඉතාල මෑතකදී ඔය කතාවට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද ඒක පොසිලයක් තමයි පරීක්ෂා කරනකොට ඒ පොසිලේ තියෙන මිනිස් ඇඩියා. දැන් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සු නැති කාලේ මිනිස් ඇඩියා තියෙන පොසිලයක් වෙන්ද අපිට හම්බුනේ කියලා. දැන් ඒක හරියට වාසියි. බුදුරණන් හන්දියේ වෙන්නු ප්‍රවේශ අනුව දැන් මේ ලෝකේ යට ගිහිලා එකක් උඩට ඉඳලා හදගත් එකේදී තවත් මේක මහද්වීපයක ඉඳපු යම් කිසි ඉතුරු වෙච්ච එකකින් යම් කිසි ක්‍රමහතාවකින් අපිට දැන් ප්ලේන් දිනවා ඒ වගේ දියුණු රටවල් තියෙනවා. ඒ මෙහෙකින් ගිහිලා අර හතර ගොඩ වැස්සලා හදගත්ත ඒකේ ඇඩියක් තමයි අර පොසිලේ දහුවෙලා පස්සේ කාලෙක හොයාගෙන මෙන්න මෙහෙම එකක් කියලා හොයාගන්න. ඒ ලෝකේ විනාශ වුණාට පස්සේ සියල්ලම විනාශ වෙන්නේ නැහැ. කොටසක් යම් කිසි උපක්‍රමශීලීව විද්‍යා නවීන විද්‍යාවේ දක්ෂතාවය උඩ ඒ වගේ අවස්ථාවක් තුල උපක්‍රමශීලීව ඉඳ පුළුවන් කොටස. සමහර වෙලාවට චන්ද්‍රිකා හදාගෙන චන්ද්‍රිකාව නැගලා චන්ද්‍රිකාවෙන් ගිහලා උඩට ගිහින් ඉඳියොත් එහෙම අර මහ කම්පණයේ දයාහු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හතරම මොකද වෙන්නේ කියලා බලන්න ගිහින් අර වෙන වැඩි ගොඩ බහැලා අඩියක් ගැහුවා නම් එහෙනම් අන්නේ අඩිය තියෙන පොසිල හම්බ වෙනවා. පස්සේ කාලයක හම්බුන එක තමයි මිනිස් අඩියක් තියෙන පොසිලයක් හම්බුනේ ක්‍රමය. අන්නේ එහෙම ක්‍රමයක් මේ ලෝකේ හැදෙනවා. ඒ ලෝකේ විනාශ වෙනකොට නවීන විද්‍යාවෙත් එක්තරා දියුණු මට්ටමක ආපු කාලයක තමයි මහ විනාශය සිද්ධ වෙන්නේ. ওই කාලේ වෙනකොට එහෙම කාලයක් එන බව මිනිස්සු දැනගත්තාම ඒ නවීන විද්‍යාව ක්‍රම වලින් දැනගත්තාම චන්ද්‍රිකාවෙන් දේවල් හදාගෙන අවුරුදු ගණන් ආහාර ගන්න පුළුවන් පිටි වර්ග හදාගෙන ජලයේ නිෂ්පාදනය කරන පුළුවන් හදාගෙන ඔයා ගිහිලා අවුරුදු ගණන් ඉඳ බුලුවන් ඉදියේ ක්‍රම රටාවක් හදා ගන්නවා ජීවත් වෙන්නේ. චන්ද්‍රිකායන් කියන හදාගෙන ඒවෙන් ආකාශය ගත වෙනා ඉන්නවා. මේ රට කොහොමද විනාශ වෙන්නේ ආපහු වයින්නයි බලන්න. දැලා ඉතින් ආයිසරය නවීන යුගයක් හදා ගන්න. හැබැයි ඒ යුගය හැදුවට ආයිසරයක් ඒවා පරීක්ෂණය කරන්නේ දැන් නවීන උපකරණ කර්මාන්තශාලා වගුත් ඇති නිසා ඒක ඔක්කොම දිර කළ වෙලා යනවා. අර ඉදිරි වෙච්ච විදිහ මොකද කරන්නේ? ඉන්න පුළුවන් තැනක වැඩි යුගයේ වහිනවා ආයතරය. බහල කාලයක් යනකොට වනේ ඒගොල්ලෝ දිනන ආයතර පැටින් සත් වෙන්නේ. ඉතින් අවුරුදු කෝටි 100 100 විතර වෙනස වෙනවා. අන්න ඒක තමයි කෝටි 600කට වැඩි පැරණි ප්‍රතිවිදයක් හොයන්න බැරි. ඉතින් ආයිරික පරිණාමවාදීන් අරගෙන ක්‍රමිකාංශනේ ගත්තාම හරියන්නේ නැති ඕක. සත්‍යයාගේ මූලධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බ්‍රහ්මකල්පික මිනිසයා ලෝකාරාම වෙන ලෝකෙද බහලාපු ඒ මේ අර ඉතේලම හටගත්ත අර ඕපපාතික ශරීරයන් මේ ලෝකේ දාපු හැටි. ඊට පස්සේ සංසේජය දවන්නා වූ මේ යම් රසායන සංයුතියෙන් යම් යම් තැන එකතු වෙලා ඒවෙන් හටගත්ත සත්වයින්ගේ මූලික ආරම්භයේ ඒව නිසා සංසේජ සත්‍ය බිහි වෙලා උන්ගෙන් හනිසරේ ಜಾතිය බෝ කරන්නා වූ ඉස්ත්‍රි පුරුෂ වශයෙන් කොටස් දෙක බිහි වෙලා ඒකෙන් හටගත්ත ಜಾති බිහි වෙමින් අන්ලජ ජලාබිජ කොටස බිහි වෙලා ආයි රෝගේ හට ගන්නවා. ඕක තමයි රෝග යන ක්‍රමය. ඕක හරි ගැඹුරු විද්‍යාවක්. මේ විද්‍යාවට හොරගන්න උපකරණ වල ගෝචර නෑ වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි මේ ලෝකේ අගමුළු හොයන්න ගියොත් එහෙම ඔල් මාදිනා බෙසෙක් වෙනවා කියලා බින්න හොයන්න යන්න එපා. ඔයලා තේරුම් කරගන්න උබලට උපකරණ නෑ. දත්තයක් නෑ කියලා පෙන්නේ මේකයි. ඉතින් මෙහෙම දේවල් දකින්නකොට පෙරවිසු කඩපිල්ලේ දකින්න නුවන් ලැබුවාය. ජාති එකක් දකින්නවා, දෙකක් දකින්නවා, තුනක්, හතරක්, පහක්, 10ක්, 15ක්, 20ක්, 30ක්, 50ක්, 60ක්, 100ක්, 200ක්, 1000ක්, 2000ක්, ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක්. මෙහෙම බලාගෙන යන්න පුළුවන් සංවර්ත ප්‍රකල්ප, විවර්ත ප්‍රකල්ප, සංවර්ත විවස්ථායි කල්ප ආදි වශයෙන් කියන්නේ මේ ලෝකේ හටගන්න ඇති, විනාශ වෙන ඇති, කලින් කල වෙනස් වෙන ඇති. මේවා තමන්ගේ දිවසකින් දැකලා කවදා හරි. ඔය වෙච්ච සිද්ධිය දැකලා ඔය ක්‍රමෙන් දැක් ගන්නවා මිස. විද්‍යාව උපකරණ වලින් ඕක හොයන්න බෑ. මිස ඒ නුවණ නැති කෙනෙකුට මේක දැනගන්න දත්තයන් නැති නිසා කිව්වා සාමාන්‍ය මිනිස්සුන්ට ඕක හොයන්න යන්න එපා. අනිකයි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇත්ත බව පේනවා අර ටිකක් දුර යනකොට. ඊයෙත් දන්නවා අපිට මේක හොයන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන එක ඇත්ත කියලා සැක නැති විශ්වාසයක් ඇති වෙනවා. නම් මේ සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ මේ සංවර්ත කල්ප විවර්ත කල්ප මේකේ කෙලවරක් නැති වෙන අනන්ත සංසාර ගමන මේකේ ද ලෝක ස්වභාවය මේකයි කියලා පෙන්නන පුළුවන්. මේක විශ්වාස කරලා ඊපස්සේ ගිහිල්ලා හරයක් නැහැ, විමුක්තියේ හරයක් නැති බව දන්නවා. නමුත් ඇත්ත ඒකයි කියලා දන්නවා. දැනගින්න ඒක අත්හැරලා දාලා විමුක්තිය ලබා ගන්නවා. ඒකයි